අද ජූනි මාසේ 14 වෙනිදා ජාත්‍යන්තර වශයෙන් අද දවස කැලෙන්ඩරේ විශේෂ දවසක් වෙනවා. ඒක තමයි ලෝක ලේ දන් දීමේ දිනය වෙන්නේ අද දවස. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයටපත් කළ තියෙන විදිහට සෑම අවුරුද්දකම ජූනි මාසේ 14 වෙනිදා ලෝක ලේ දන් දීමේ දිනය බවට පත් වෙනවා. මේක විශේෂම කතාබහ කරන්න ඕන ජාත්‍යන්තර මට්ටමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ පුරාවට සිද්ධ කරන ප්‍රධානතම සෞඛ්‍ය කටයුතු අටෙන් එකක් බවට මේ ලෝක ලේ දන් දීමේ දිනය සහ ලේ දන් දීමේ කටයුතු ප්‍රකාශයටපත් කළා තියෙනවා. මේ ගැන වැඩිදුර අවධානය යොමු කරනවා නම් මිලියන 108ක් පමණ ලෝකයේ පුරා ලේ දන් දීමේ කටයුතු සඳහා දායක වෙන බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ අතරින් රටවල් පිළිබඳව කතා බහ කරනකොට ලෝකයේ රටවල් 62ක මේ ලේ දන් දීම ස්වේච්ඡාවෙන් සිද්ධ කරන බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක සම්පූර්ණයෙන්ම මේ ලේ දන් දීමේ නැත්නම් එලේ ලබා දීමේ රුධිරේ ලබා දීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අදට යෙදෙන ලෝක ලේ දන් දීමේ දිනය, එහෙම නැත්නම් ලෝක රුධිරය ලබා දීමේ දිනය පිළිබඳව කතා බහ කරන්නට අපි අදහස් කළා අපේ වැඩසටහනෙන්. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ රුධිර පාරවිලිනේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන මහත්මිය. අයබෝවන් සුබෝදසනක් ඔබතුමීට.
සුබෝදසනක් මදර.
හොඳයි වෛද්‍යතුමීනි, අපි මුලින්ම දැනගන්නට කැමති මේ ලේ දන් දීමේ වැදගත්කම කුමක්ද කියලා.
රුධිරයක් කියන්නේ මදර ආමත 100% කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවා ගත නොහැකි වූ ජෛව සංඝටකයක්. එහෙම වුණත් ලෝකේ පුරා විවිධ රෝගාබාධවලට ලක් වූවන් සඳහා ශල්‍ය කර්ම හා හදිසියන්තරවලට භාජනය වන රෝගීන් සුවපත් කිරීමටත් දිනකට රුධිරයේ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියලු රුධිර අවශ්‍යතා අපි සපුරා ගන්නේ නිරෝගී රුධිර දායකයන් විසින් පරිත්‍යාග කරන රුධිරයෙන් වෙන් කරගන්න විවිධ සංඝටක වලින්.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරමු වෛද්‍යතුමනි. මේ දැන් ලේ දන් දීමට කෙනෙක් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ රුධිර දායක හැමතත්ත මේ ලේ දන් දෙන්න මොන වගේ අවශ්‍යතාවන්ද, මොන වගේ සුදුසුකම්ද සැපිරිය යුත්තේ කියලා?
රුධිර දායකයෙකු වීමට ඔබ සපුරාලිය යුතු මූලික සුදුසුකම් කිහිපයක් තියෙනවා. හැබැයි මේවා සමහරක් රටකින් රටකට එක්තරා ප්‍රමාණයකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මූලික නිර්ණායක වශයෙන් ගත්තහම මේවා සමානයි. අපි ලංකාව මුල් කරගෙන මේ සුදුසුකම් ගැන සාකච්ඡා කළොත් ඔබේ වයස ප්‍රධාන තැනක් ගන්නවා. අවුරුදු 18ට වැඩි කාන්තා හා පිරිමි දෙපාර්ශවයම රුධිර පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලැබෙනවා. ඔබ මුල්වලට රුධිර පරිත්‍යාග කරන කෙනෙක් නම් අවුරුදු 55ක් වෙනකන් රුධිර දන් දෙන්න පුළුවන්. මේට අමතරව ඔබ රුධිර දායකයෙක් වීමත් නම් ඔබේ බර කිලෝග්‍රෑම් 50කට වඩා වැඩි වෙන්න ඕනි. ඒ වගේම ඔබේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය දෙසිලීටරයට ග්‍රෑම් 12කට වඩා තිබිය යුතුයි. ඒ වගේම රුධිර පරිත්‍යාග කර හැකි කාලපරතරය ඔබ සපුරා තිබීමත් වැදගත් වෙනවා. විශේෂයෙන් ඔබ රුධිරය පරිත්‍යාග කරන්නෙක් නම් සෑම මාස 4කටම වරක් රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. ඔබ රුධිර පට්ටිකා එහෙම නැත්නම් ප්ලාස්මා පමණක් පරිත්‍යාග කරන දායකයෙක් නම් සති 2කට වරක් එය කළ හැකි. ඕස්ට්‍රේලියාවේ මේ මූලික සුදුසුකම් අතර යම් යම් වෙනස්කම් පවතිනවා. ඒ මොනවද කියලත් ඕස්ට්‍රේලියාවේදී ඔබ රුධිර පරිත්‍යාග කළ හැකි කාල වයස් පරතරය සැලකෙන්නේ අවුරුදු 16 සිට 70 දක්වා. ඒ වගේම හිමොග්ලොබින් ප්‍රමාණය ගත්තතින් කාන්තාවන් සඳහා හිම දෙසිලීටරයට ග්‍රෑම් 12කුත් පිරිම් පක්ෂය සඳහා දෙසිලීටරයට ග්‍රෑම් 13කුත් තිබිය යුතු ලෙස සටහන් වෙනවා. රුධිරය පරිත්‍යාග කළ හැකි කාල පරතරය මාස 3ක් වශයෙන් තමයි සාමාන්‍යයෙන් ගණන් ගන්නේ. මේට අමතරව මදුර මේ මූලික සුදුසුකම් වලට එහා අපි රුධිරය ගැනීමේදී සැලකිලිමත් වන ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. ඒව තමයි රුධිර පරිත්‍යාග කිරීම නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍යමය ගැටලුවක් මතුවේද කියන එක, සහ රුධිර ලැබෙන රෝගියාට එම රුධිරය මගින් යම් රෝගී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියනවාද යන්න. එවැනි අවදානමක් ඇතනම් අපි රුධිරය ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම මම මතක් කරන්න කැමති සමහරක් රෝගී තත්ත්වයන් නැති අයට කිසි දිනක ලේ පරිත්‍යාග කිරීම හැකියාවක් නැහැ. HIV, Hepatitis C, Hepatitis C වගේ ආසාදන තත්ත්ව ඇති අයට ලේදීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තදබල හදවත් ආබාධ ඇති අයට, දිගින් දිගටම පවතින අපස්මාර තත්ත්ව ඇති අයට, පිළිකා හා වෙනත් රුධිරගත ආබාධ ඇති අයටත් ලේ දන් දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේට අමතරව ඔබ රුධිරය පරිත්‍යාග කරන දිනයේදී මනා ශාරීරික හා සෞඛ්‍ය තත්ත්වයකින් සිටීම වැදගත් වෙනවා. රුධිරය පරිත්‍යාග කිරීමට පැය 4ක් ඇතුළත යම් ආහාර වේලක් ඔබ ලබාගෙන තිබීම වැදගත්. ඒ වගේම සාමාන්‍යයෙන් පැය 6ක හෝ ඊට වඩා හොඳ නිින්දක් ලබාගෙන සිටීමත් අධික ලෙස වෙහෙසි නොසිතීමත් වැදගත් වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා බහ කරමු මේ දැන් රුධිරය ලබා ගන්න ආකාරය ඔබ කොයි කවුරුත් විශේෂම මාධ්‍ය තුලින් දැකලා ඇති. ඒ වගේම සමහර උදවිය රුධිරය මේ වන විටත් පරිත්‍යාග කරලා ඇති. මේ පරිත්‍යාග කරන රුධිරයට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරමු.
ඔබ පරිත්‍යාග කළ රුධිරයට ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක්. මුලින්ම ඔබ පරිත්‍යාග කළ රුධිරය රෝගියෙක්ට ලබා දීමට පෙර රුධිර සැකසුම් මධ්‍යස්ථානයක් තුළදී විවිධ සංඝටක වලට වෙන් කරන් ලබනවා. ප්‍රධාන වශයෙන් රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්මා යන සංඝටක වලට අපි වෙන් කරන්නේ. ඊට පස්සේ මේ එක් එක් සංඝටක ඒවට විශේෂිත උෂ්ණත්වවල නියමිත කාලයක් ගබඩා කරලා තියෙනවා. ඔබ පරිත්‍යාග කරන හැම රුධිර ඒකකයක්ම රුධිරය මගින් බෝ විය හැකි විවිධ රෝගකාරක සඳහා පරීක්ෂා කරනවා. ඒවා අතරින් HIV 1 සහ 2, hepatitis C, hepatitis B සහ syphilis කියන රෝග ලෝකෙ පුරාම හැම රටකම එකම අයුරින් පරීක්ෂාවට ලක් වෙනවා. මේ රෝග පරීක්ෂාවට අමතරව සියලුම පරිත්‍යාග කරපු රුධිර ඒකක රුධිර ඝන පරීක්ෂාවකටත් යොමු කරනවා. මූලික වශයෙන් ABO හා RHD රුධිර ඝන සඳහා සෑම රුධිර පැකට්ටුවක්ම පරීක්ෂා කරන ලබනවා.
අද දවසේ ලෝක ලේ දන් දීමේ දිනේ විදිහට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි කතා බහ කරමින් සිටින්නේ මේ මොහොතේදී ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ රුධිර පාරවිලේන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආයේෂා අබේවර්ධන මහත්මියත් සමග මේ ලේ දන් දීමේ කටයුත්තේ තියෙන වැදගත්කම පිළිබඳව. වෛද්‍යතුමනි, අපි ඊළඟට දැනගන්නට කැමති විශේෂම මේ රුධිරය ලබා ගැනීමේදී රුධිර සංඝටක, එහෙමත් නැත්නම් රුධිර ප්‍රභේද විශේෂයෙන්ම ගැළපිය යුතුයි නේද?
ඔව්, රුධිර ප්‍රභේද ගැළපීමේ අවශ්‍යතාවයක් තියෙනවා සෑම රුධිර සංඝටකයක්ම පාරවිලයන කිරීමට පෙර. මම ඔබට මීට කලින් සඳහන් කරා, මම හිතන්නේ අපි මේ රුධිර දායකයන් ලබා ගන්න රුධිර විවිධ සංඝටක වලට වෙන්නනවා කියලා. එතකොට මේ සංඝටක අතරින් රුධිර පාටිකා හා ප්ලාස්මා කොටස් රෝගීන්ට දෙන ලබා දීමේදී අපි සාමාන්‍ය අවස්ථාවලදී සැලකිල්ලට ගන්න ලබන්නේ රුධිර ඝනය පමණයි. නමුත් රතු රුධිරාණු හා සුදු රුධිරාණු පාරවිලයනේදී අපි රෝගියාගේ රුධිරයත් සමග මේ සංඝටක සැසඳුම් පරීක්ෂණයකට ලක් කරනවා. මෙහිදී අපි රුධිර ඝනවලට අමතරව රෝගියාගේ ප්ලාස්මාවේ අඩංගු රුධිර ප්‍රතිදේහ ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම දිගින් දිගටම රුධිර ලබා ගන්නා රෝගීන්, උදාහරණයක් වශයෙන් හිම තැලසීමියා රෝගීන් ආදීන්ට රුධිර ලබා දීමේදී අපි ABO හා RHD රුධිර ඝනවලට අමතරව තවත් අතිරේක රුධිර ඝන වල සැසඳීමකුත් කරනු ලබනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙම රෝගීන්ට රුධිර පාරවිලේනේ නිසා රුධිර ප්‍රතිදේහ සැදීමේ අවදානම නැත අවස්ථාව අවම කිරීම.
හොඳයි, අපිට අවසාන වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න දෙන්න. මොකද සමාජයේ විවිධ මත තියෙන ලෝකේ මොන රටක වුණත් සමාජයේ විවිධ මත තියෙන මේ ලේ දන් දෙනකොට මේ විශේෂම මේ රුධිර දායකයට එච්චර හොඳ නැහැ. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා, නැත්තම් ලේ උනන්නේ නැති වෙ, මේ ආකාරයේ විවිධාකාරයේ දුර්මත පැවතිනවා. ඒ මත ඉස්සරහට සමාජයේ යනවා. ඉතින් වෛද්‍යතුමනි, මේ ඇත්තටම රුධිර දායකයාට මේ ලේ දන් දීමේ කටයුතු වලින් ලැබෙන මොන වගේ ප්‍රතිලාභයක්ද?
ඇත්තටම මන්දර නිරෝගී රුධිර පරිත්‍යාගශීලියෙක් රුධිර පරිත්‍යාග කිරීමෙන් ඔහුගේ සෞඛ්‍යතාවය තව තවත් යහපත් කිරීමට හේතු වන කාරණයක් තමයි වෙන්නේ. තහවුරු කරන ලද දත්තයන්ට අනුව රුධිර පාරවිලේන නිසා හදවත් රෝග අවම වීම, පිළිකා ඇතිවීමේ අවදානම අවම වීම සහ ශක්ති දහනය මගින් නිරෝගී සෞඛ්‍යතාවයක් ලබා ගැනීම අතරින් ප්‍රධාන වෙනවා. මම ඒක තවමත් උඩට විස්තර කරොතින් අපි වර්තමානයේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ගොඩක් පලාර පුරුදු වෙලා ඉන්න කෙටි ආහාර ක්‍රමවලට, එතකොට මේ අසමතුලිත ආහාර රටා නිසා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ශරීරයේ යකඩ තැන්පත් වීමේ ප්‍රතිශතය දැන්ට ඉතා ඉහළ අගයක් ගන්න බව පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා. රුධිර පරිත්‍යාග කිරීමේදී රුධිරයේ අඩංගු යකඩ යම් ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් වෙනවා. එසේ යකඩ ඉවත් වීම නිසා රුධිරයේ ඝනත්වය අඩු වීමෙන් රුධිර නාලතුර රුධිරයේ පහසුවෙන් සංසරණය වීමේ අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම මදුර රුධිරයේ යකඩ ප්‍රතිශතය ඉහළ වෙලා ගියහම එය කොලෙස්ටරෝල් ඔක්සිකරණය වේගවත් කිරීමටත් දායක වෙනවා. එතකොට මේ මගින් රුධිරයේ සංඝටක වල විවිධ වෙනස්වීම් සිදු වෙනවා. එතකොට ඒක ප්‍රතිඵලයක් ලෙස කුඩා රුධිර වාහිනිය නැත්නම් කැපිලරි අවහිර වීමක් සහ තුවාල වීමක් සිදු විය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ මගින් හදවත් රෝග සඳහා ඇති අවධානම ඉතා ඉහළ යන බවයි පෙන්වා දීලා තියෙන්නේ. මේ ගැන ඇමරිකාවේ කරපු පරීක්ෂණවලදී වැඩිදුරටත් ඒගොල්ලෝ පෙන්වලා තියෙනවා. සෑම මාස 6කටම වරක් රුධිර පරිත්‍යාග කළ රුධිර දායකයන්ගේ මේ රෝග ඇතිවීමේ අවධානම අවමයි කියලා. ඒ වගේම රුධිරය අඩංගු යකඩ ප්‍රමාණය ඉහළ යාම නිසා පිළිකා හැදීමේ අවදානමත් ඉහළ දැමීමට හේතු වෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ අධික යකඩ ප්‍රමාණයක් තියෙනකොට රුධිරයේ නිදහස් සංඝටක, එහෙම නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් ප්‍රමාණය ඉහළ යනවා. එතකොට මේ ෆ්‍රී රැඩිකල්ස් මගින් පිළිකා සැදීමේ අවදානම වැඩි වෙන බව හැමෝම දන්න කරුණක්. ඉතින් රුධිර පරිත්‍යාග කිරීම නිසා පිළිකා සැදීමේ අවදානමත් අවම වන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රුධිර පරිත්‍යාග කරනකොට හැම රුධිර ඒකකයක් එක්කම කැලරි 650ක් පමණ ශරීරයෙන් ඉවත් වෙනවා. ඉතින් එසේ ශරීර තැන්පත් ඇති ශක්තිය ඉවත් වීම මගින් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් රුධිර දායකයන්ට ලැබෙනවා. එක රුධිර ඒකකයක් පරිත්‍යාග කරාම අඩු වෙන, ඒ අවස්ථාවේදී අඩු වෙන රුධිර පරිමාව අඩු වීම සාමාන්‍යයෙන් පය 48ක් වගේ කාලයක් ඇතුළත 100%ක්ම පෙර තිබු තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම අදාළ රුධිර සෛල අඩු වීමත් සති 3-4 කාලයකදී යථා තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට රුධිර පරිත්‍යාග කිරීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු නම් ඇත්තටම දැනෙන්නේ නැතිම තරම්.
හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ලෝක ලේදන් දීමේ දවස අද දවසේ මේ වැදගත්කම සහ විශේෂම රුධිරය ලබා දීමේ වැදගත්කම පිළිබඳව කතා බහ කරන්නට අපිත් සමග එකතු වුණු ශ්‍රී ජයවර්ධන මහරෝහලේ රුධිර පාරවිලේනේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආයේෂා අබේවර්ධන මහත්මියට ඔබට සුබ දවසක් වෛද්‍යතුමිනේ.
ඔබට සුබ දවසක් මදර. බොහොම ස්තුතියි.